භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දර ගිය මාසෙදි මම මතක් කළා දැන් ගොඩක් කල් ගොඩක් දවස් අපි ඉතින් ගැඹුරු දහම් කරුණු කතා කළා කතා කරනවා නමුත් මේ කියන කාරණාව මේ මොහොතට තේරුණාට අපේ ජීවිතෙන් අපිට ඒක තාම දකින්න යොදාගන්න බැරි වෙලා අපහසුයි. ඒකට හේතුව හැටියට මම කිව්වේ අපි ජීවත් වෙන වටපිටාව අපි ඉන්න තැන ඉඳලා යන්න ඒ වටපිටාවේ තියෙන කාරණා පිළිබඳ තියෙන දැනුම අපිට නැතිකම. විශේෂයෙන්ම මතක් කළේ දැන් ගැඹුරු දර්ශනයක් අපි ඇහුවට කතා කළාට ඊට පස්සේ අපි ගාව තියෙන්න උනේ දැනුම් කොටසක් තියෙනවා. දැන් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුපාද වගේ ධර්මයන් පිළිබඳ දැනුමක් තිබුණොත් තමයි අපිට මේ කතා කරන දර්ශනය දකින්න පුළුවන්. බුදුජානනාන්තර අවස්ථාවකදී ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්ද මේ යම් කිසි දුකක් තියෙනවා නම් මේ ලෝකේ ඒ හැම දුකක්ම ඇති වෙන්නේ බාලයට යම් කිසි විපතක් ඇති වෙනවා නම් ඒ හැම විපතක්ම තියෙන්නේ බාලයට යම් කිසි උපద్రවයක් ඇති වෙනවා නම් ඒ හැම උපద్రවයක්ම ඇති වෙන්නේ බාලයට. ඒ නිසා මෙහිදී විමසා බලා කටයුතු කරන පඬිතෙක් වෙන්න ඕනේ. පඬිතයන්ට ඇති වෙන දුකකුත් නැහැ, විපතකුත් නැහැ, උපద్రවයකුත් නැහැ, දුකකුත් නැහැ. එතකොට ආනන්ද හාමුදුරුවන ස්වාමීනි කෙසේ විමසා බලා පඬිතෙක් වෙන්නද? ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් විමසා බලා පඬිතෙක් වෙන්න කියලා මේ බුදුහාමුදුරු දේශනා කළ සම්මාදිට්ඨිය නැත්නම් දර්ශනේ චතුරාර්ය සත්‍ය දර්ශනේ කියනකට වෙන මොකුත් නෑ චතුරාර්ය සත්‍යමයි අපි ඒක එක පරියායන් වලට ක්‍රම වලට මතක් කළාට ඒ දර්ශනය ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත් දේ ඒ දර්ශනය අපිට දකින්න පුළුවන් වෙනවා. අපි තුලින් දැන අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන් වෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතා ටික තේරුම් කරගත්තා. එතකොට ඒ ස්කන්ධ ධාතු ආයතන ගැන අපිට වෙන වෙනම දැනගන්න ඕනේ විශේෂයෙන්ම ස්කන්ධ කිව්වහම පංච උපාදානස්කන්ධය. එතකොට ආයතන කිව්වහම මේ 12 ආයතන. ධාතු කිව්වහම ධාතු 18. 18 ගැන 18ක් තියෙනවා. ධාතු ගැන. ඒවැ නම් වලින් කියන අර්ථය. එතකොට ඒ කාරණා වලින් කියන ධර්මතා අපේ ජීවිතෙන් දකින්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව අපිට මුලින්ම කාම භූමියේ ඉන්න කෙනාට දැඩි සංයෝජනයක් තියෙන්නේ රූපය ගැන. එතකොට මෙන්න මේ රූපය ගැන ඉස්සෙල්ලා හොඳට අවබෝධයක් ඇති කරගන්න ඕනේ. රූපය ගැන අවබෝධයක් ඇති කරගන්නකොට නාම ධර්ම ප්‍රකට වෙන්නේ ඉබේම. අපි හිතාගෙන ඉන්නේ නාම ධර්ම තේරුම් කරගන්න අපිට පහසුයි, මේ රූපේ තේරුම් කරගන්න පහසුයි, නාම ධර්ම අපහසුයි කියන. මට හිතෙන්නේ ඒකේ අනිත් පැත්ත, රූපේ තේරුම් කරගන්න අපහසුයි, නාම ධර්ම තේරුම් කරගන්න පහසුයි කියන. මොකද රූපය අවබෝධ කරගත්තොත් අනාගාමී වෙනවා. රූපේ පිරිසිඳ දැකපු දවසට කබලින්ක ආහාරය පිරිසිඳ දැනගත්තොත් න ආගාමි. න ආගාමි කියන්නේ මේ ලෝකේ නැවත එන්නේ නැහැ. ඒ හින්දා අනාගාමි කියනවා. ආගාමි කියන්නේ නැවත එනවා මේ ලෝකෙට. න ආගාමි කියන්නේ අනාගාමි කියන්නේ නැවත එන්නේ නැහැ. මෞකස නැහි ජාතු ගබ්බ සේජම් පුනරේති. නැවත මෞකසකට එන්නේ නැහැ. එතකොට ඒ රූපය ගැන ඉගෙන ගන්න බොහෝයි. ගොඩාක් දේවල් තියෙනවා. අපි යම් කිසි සතුරෙක් එක්ක යුද්ධයකට යනකොට අපි ගාව තියෙන ආයුධ බලවත් නම් ඒ ආයුධවල බලවත් ආයුධ නොයෙක් ආකාරයට පහර දෙන්න පුළුවන් ඒවා තියෙනවා නම් යුද්ධයේ දිනන්න පහසුයි. ඒ වගේ දැන් මේ මාර යුද්ධයට තියෙන ආයුධ තමයි අපිට මේ ධර්ම ගැන තියෙන දැනුම. සන්නාහ කම්මාර රණේ විශේෂං. මාර යුද්ධයට සන්නාහකයක් වගේ මේ ධර්ම වෙලින වදන ඇඳුමක් වගේ. ඒ වගේම අපි නොදන්න නොදැක්ක පුද්ගලයෙක්ව හොයන්ට යනවනම් ඒ අපි හොයන්ට යන පුද්ගලයාගේ විස්තර ටික ඉස්සෙල්ලා අපි දැනගෙන තියෙන්න ඕනේ. එයාගේ ලක්ෂණ ටික දැනගෙන තියෙන්න ඕනේ. ඒ පුද්ගලයා ගැන දන්න විස්තර ටික දැනුම පුද්ගලයා හෝ ස්ථානයක් හොයන්න යනවනම් ඒ වටපිටාවේ අපි ගාව තියෙන දැනුම වැඩි තරමට ඒ පුද්ගලයා නැත්තම් ස්ථාන හොයාගන්න අපිට පහසුයි නේද? ඒ වගේ අපි ටිකක් අද මේ රූපය ගැන කතා කරමු. ගැඹුරු දහම් කරුණුකුත් උනන් අහන්න පුළුවන්. මේකෙන් කතා කරනකොට ඉබේම ගැඹුරු දහමුත් එනවා. මොකද මේ රූපය ගැන කතා කරන්න ගියාම අපිට නාම ධර්ම ඉබේම හසු වෙනවා. කතා කරන්න පුළුවන් මේ එකට තමයි මේ ධම්ම අභිධර්ම පිටකේ මේ ධම්ම සංගණේ ප්‍රකරණය කරන ප්‍රකරණේ තියෙන්නේ සතර පරමාර්ථ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ කොටසක් පෙන්වලා තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක්. පරමත්ත කියලා කියන්නේ බෙදලා බෙදලා යමක් නොබෙදිය හැකි තැනකට යනවනම් ආපහු බෙදන්න බැරි තැනකට යනවනම් අන්න ඒකට කියනවා අර්ථයක්, පරමාර්ථයක් කියලා, යථාර්ථයක් කියලා. ඉතින් මේ සංකත අසංකත කියන ධර්මතා ඔක්කොම එකට කුළු ගන්නලා කැටි කළා මේ සතර පරමාර්ථ ධර්මයන් දේශනා කරලා තියෙනවා. අභිධර්මයේදී මේ සතර පරමාර්ථ ධර්මයන් ගැන නුවණ තමයි අපිට ඇති කරලා දෙන්නේ. විශේෂයෙන්ම චිත්ත සහ රූප කියන කොටස් දෙක හොඳට පෙන්වලා තියෙනවා මේ ධම්මසංගණේ. මේ ධම්මසංගණේ ප්‍රකරණය ඉගෙනගත්ත පමණකින් කියන චුල්ලසෝතාපන්නයි කියලා. කියන සෝවාන් වුණා වගේ කියනවා. එච්චරට වටිනවා. ඉතින් අභිධර්මය අමාරුයි කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ඒකේ ප්‍රභේදගත ගතිය නිසා. දැන් නමුත් කෙටියෙන් ගත්තාම අභිධර්මය තමයි ලේසි. අපි කියමු දැන් ඕගොල්ලෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සූත්‍ර ක්‍රමයට මේ පංච උපාදාන ස්කන්ධය පංචස්කන්ධය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට රූපය කියන්නේ මොකද්ද කියලා අපි ජීවිතයෙන් හඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. ඊට පස්සේ මේ අභිධර්මයෙන් කරන්නේ ඒ රූපය මොකද්ද කියන එක ලෙහන්ඩ පුළුවන් තරම් ලෙහෙලා, ලිහිල් කරන්න පුළුවන් තරම් ලිහිල් කළා, පැහැදිලි කරන්න පුළුවන් තරම් පැහැදිලි කළා, විසිරවන්න පුළුවන් තරම් විසිරවලා පෙන්වන එක. මේ අභිධර්ම මේ ධම්මසංගණයේ තියෙන රූප ටික පෙන්වන ටිකෙන් හැර වෙන රූප නැහැ. ඒ ටික ඉගෙන ගත්තාම දැනගත්තාම එයා රූපේ ගැන තියෙන ඔක්කොම ටික දන්නවා. එතකොට එයාට පුළුවන් ඒ අවස්ථාවට ඒ තැන්වලට රූපය හම්බ වෙනකොට ඒ ගැන නුවණ ගෙනහිල්ලා ඒ රූපය අවබෝධ කරගෙන රූපය අනුව යන කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. මේ ඒ නිසා මේ ධම්මසංගණයේ තියෙන කොටස් වලින් අපි මුලින්ම මේ රූප කාණ්ඩය ටිකක් ඉගෙන ගමු. එක දවසකට නම් අපිට ඉගෙන ගන්න අමාරු. ටිකක් පාඩමක් හැටියට පොයෙන් පොයටවත් දිගටම යන්. ඊට පස්සේ පුළුවන් අපිට නාම ධර්ම ඉගෙන ගන්න. මේක අමාරු නෙමෙයි. යමක් පහසු අර්ථය හඟවා තනි වචනකින් කියන එකද ඒක හොඳට ලෙහෙල දිගර්ල පෙන්වන එකද අමාරු. තේරුම් කරගන්න පහසු කෝකද? ලෙහෙල පෙන්වන එක නේද? දැන් අපි කියමු තීක්ෂණ ප්‍රඥාවක් තියෙන නුවණක් තියෙන සාරිපුත් මහ රහතන් වහන්සේට නම් සාරිපුත්ත රූපයට තියෙන තණ්හාව අතහැර යුතුයි කිව්වනම් ඇති. දන්නවා. එතකොට මේ ඔක්කොම ඉබේම ඒ නුවණට එනවා. ඒක හැමෝටම හරියන්නේ නැහැ. එතකොට නුවණ අඩු කෙනාට මොකද වෙන්නේ? ඒක ලෙහෙලා පෙන්වන්නට වෙනවා. රූපය තව ටිකක් ලෙහෙලා පෙන්වන්නට වෙනවා. මේකෙදි අභිධර්මයේ උගන්නන කෙනාටයි ප්‍රඥාව හොඳට තියෙන්න වෙන්නේ. අපි හිතන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න නම් ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ හැමෝටම බෑ කියලා. උගන්නන කෙනාට හොඳට හැකියාවක් තිබුණොත් ඉගෙන ගන්න කෙනාට ඒ නුවණ ගන්න එක අපහසු නෑ. ඉගෙන ගන්නද කෙනාට මුළු අභිධර්මයම නෝනෝනේ නෑ. එහෙමනම් ඉගෙන ගන්න දෙයක් නෑනේ. ඉතින් ලෙහෙල පෙන්වුවාම එයාට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතෙන්නේ සූත්‍ර යකින් පෙන්වන කාරණාරු වඩා අර්ථය සරලයි. අභිධර්මයට එනකොට මේකේ අර්ථය ලෙහෙල ගන්න පුළුවන්. අපේ ජීවිතේ මේ කියන්නේ අපේ ජීවිතෙන් දකින්න පුළුවන් අපිට අභිධර්ම මට්ටමෙන් ඉගෙන ගත්තාම ජීවිතෙන් හම්බ වෙනකොට දන්නවා අපි. සූත්‍ර ක්‍රමයට හිත දෙබුවට දන්නේ නැහැ. ඒක කියන්නේ ඔක තියනවා. දැන් මේ ධර්මය විස්තර කරන ක්‍රම කීපයක් උද්දේශ නිද්දේශ පටි නිද්දේශ කියලා. උද්දේශ කියලා කියන්නේ යමක මූලික හැඳින්වීම, ඒ කියන්නේ මාතෘකාව. ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ ඒ මුල් කරගත් ධර්ම පාඨයේ මදක් විස්තර කරන එක. පටිනිද්දේශය කියලා කියන්නේ හොඳටම විස්තර කරනවා ඒක. පැහැදිලි කරනවා. තමයි ධම්මසංගණේ තියෙන්නේ රූපය ගැන පටිනිද්දේශය හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගත්තාම තියෙන වාසිය තමයි බීම සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒකයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ දැන් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් කටයුතු කරන අපිට කොච්චර දර්ශනාත්මකවම කතා කරන මේ සත්ව පුද්ගල හැඟීම අතහැරෙන්නේ. නමුත් සතර පරමාර්ථ ධර්මයන්ගෙන් ඒක දෙකට බෙදනවා සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා. මේ සංකත පරමාර්ථ ධර්මයන් තේරුම් ගත්තාම චිත්තචෛසික රූප කියන ධර්මතාව ටික පුද්ගලයේ කතා කරනවා, පුද්ගලයක එක කතා කරනවා, අපි කතා කරනවා, පුද්ගලයක වැඩ කරනවා කියලා ලෝකයේ විවහාර කරන තැනක පවතින මෙන්න මේ ටික නේද කියලා නුවණින් අපිට ශනිකව අරගෙන පුළුවන් හැකියාවක් වෙනවා. මේ පුද්ගල භාවයේ අතහැරලා පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය ගැන අපේ නුවණ ගෙනියන්න පුළුවන්. එතකොට අපිට පුද්ගල භාවයේ අතහැරන ධර්මයක් තමයි හැම වෙලෙම හම්බ වෙන්නේ. ඒ සඳහා අපි ටිකක් මේ ධම්ම සංගණිය ඉගෙන ගමු. මොනවද කිව්වා? ගෙසට පොත් ගේන්න කියලා. ගෙනවද කොහොමද? ටික ටික අපිට ඔක්කොම මතක හිටින්නේ නැහැ. මේව පුළුවන් තරම් ටිකක් ලියාගෙන මතක තියාගන්න තරමට හොඳයි. පස්සේ හරි කමන්නේ නැහැ ලියාගන්න. ලියාගන්න තියෙන ඒවා තියෙනවා. ඉස්සෙල්ලා අදම ලියාගන්න දෙන්න. මේ ටිකක් කියලා දෙන්න ජීවිතේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ රූපය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේම ඉස්සෙල්ල ප්‍රශ්නයක් අහනවා. තත්ත කතමං සබ්බන් රූපං. එහි සියලු රූපය කියලා කියන්නේ මොකේද? සියලුම රූප කියලා කියන්නේ මොනවටද කියලා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. අහලා බුදුරජාණන් වහන්සේ මේකට උත්තර දෙනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපත් කියන මෙන්න මේ ටිකයි සියලුම රූප කියලා කියන්නේ කියලා. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් කියන මෙන්න මේ ටික තමයි සියලු රූප කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන මේ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මේ සතර මහා ධාතු කියලා කියන්නේ මහා ධාතු, මහා භූත කියලා අපි කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරට. පඨවි කියලා කියන්නේ ලක්ෂණයක්. තද, රළු, කර්කස, ගොරෝසු ලක්ෂණයක්. තමයි පුටුවක ඉඳගෙන ඉන්නවා කියලා අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ පඨවි කියන තදගතිය කියන එකේ දරා ගැනීමේ ලක්ෂණය නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පඨවි කියන කොට ඇහැට පෙනෙන මට්ටමක් හිතාගන්න එපා. ලක්ෂණයකින් ඒ ගතියෙන් දැනෙන ස්වභාවයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. අනිත් ආයතනත් ඉගෙන අපිට මේක වැටහෙයි. ආපෝ කියලා කියන්නේ ගලන, වැగిරෙන, බැඳෙන, ඇලෙන ස්වභාවයට. ආපෝ ධාතුව නොවුනනම් කිසිම වෙලාවක මේ වස්තු මේ විදිහට අපිට හදන්න බෑ. හරියට අලු ටිකක් හුළඟකට දැම්මහම පාවෙනවා වගේ මේ ඔක්කොම දූවිලි වගේ පාවේ. මේ ආපෝ ගතිය තියෙන හින්දායි යම් මේ එකට 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 බැඳිලා තියෙන මේ කලාප. මේ ආධ්‍යාත්මික ශරීරය, බාහිර වේවා. ඊට පස්සේ තේජෝ. තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක්. ඒ ස්වභාවය තියෙන නිසායි ඕනෑවට වඩා වැగిරෙන්න යමක් දෙන්නේ නැති තැන්වල වැగిරෙන්නේ නැති ස්වභාවයටපත් වෙන්නේ තේජෝසණයයි. එතකොට දිය කරන්න ඕනේ දෙයක් දිය වෙන්නේ තේජසනිකයි. ඊට පස්සේ වායු කියන ස්වභාවය නිසායි, වායු ධාතුවේ ස්වභාවය තමයි හමන, පිම්බෙන, හැකිලෙන, සොලවන ස්වභාවය. ඒ නිසායි අපිට අතපය එහාට මෙහාට කරන්න පුළුවන්, වස්තුන් එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙනවා. ඔක තමයි සතර මහා ධාතුව. ඊට පස්සේ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. දැන් මූලික මාතෘකාව විතරයි මම විස්තර කරන්නේ. මේකේ නැත්තම් තියෙනවා ගොඩාක් ප්‍රභේද. ඒ කියන්නේ ඒකක සංග්‍රහය, ဒုတိය සංග්‍රහය, තෘතිය සංග්‍රහය කියලා 10ට යනකම් රූපේ ගැන ප්‍රභේද 10 ආකාරකින් උගන්වනවා. මම ඉස්සෙල්ලාම මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන ටික උගන්වන්න. ඈ ඊට පස්සේ ඕකටම තව තියෙනවා 11 ආකාරයකින් ඉගෙන ගන්නත් අපිට අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ කියලා. දැන් ඔය මහ භූත රූප හතරයි උපාදාය රූප කියලා තව 23ක් තියෙනවා. 24ක් තියෙන එකෙන් හදේවස්තු රූපය ගන්නෙ නැහැ. මෙතනින් පෙන්වන්නේ නැහැ. ධම සංගණේ 23ක් තියෙනවා. ඒ උපාදාය රූපයන්ට තමයි අයිති මොකද්ද? කතමන්තං රූපං උපාදා. උපාදා රූපය කියලා කියන්නේ මොකද්ද? මොනවාද? ඉස්සෙල්ලා තියෙනවා වස්තු රූප කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මේවා උපාදාය රූප. ඊගාට උනන කියන්න නෑ 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 උපාදාය රූප ඇහැ කන දිව නාසය ශරීරය රූප රූප සද්ද ගන්ධ රස මං හිතුවා කියයි ස්පර්ශයයි තිනේ ඊට පස්සේ රූපේ සද්දේ ගන්ධේ රසය ඈ එතරයි ඒවට කියනවා ගෝචර රූප කියලා මේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ උපාදාය රූප ටික කරන්නේ දැන් අපි දෙකට බෙදුවා මහ භූත රූප උපාදාය රූප කියලා දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූපය ඉගෙන ගත්තනේ ඒ මහ භූත රූපය තමයි පොට්ටබ්බේට වැටෙන්නේ මේ උපාදාය රූප ටිකයි දැන් මේ කරන්නේ උපාදාය රූප වලට අයිති නැහැ පොට්ටබ්බ ධාතුව. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව උපාදාය රූපයට අයිති නැහැ. ඔන්න ඔය බෙදීම නැති හින්දායි ඔක ගැන දන්නේ නැති හින්දායි අපිට මේ දර්ශනීය ජීවිතෙන් දකින්න බැරි. ඕතන තිබුණාම ඉබේම කෙලෙස් අතහැරෙනවා. මේ දර්ශනය. හොඳට ඒ දෙක මතක තියාගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූප ටික කළානේ දැනට තියන්න දැන් උපාදාය රූප කියන ටික ඉගෙන ගන්න ඕනේ ඇහැ කන දිව නාසය ශරීරය රූප ඒකට බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස එච්චරයි හරිද ඊට පස්සේ තව තියෙනවා ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය මොකද ඈ මොකද ඇහෙන්නේ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචේ විඤ්ඤාප්ති ආකාශ ධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදිතා රූපස්ස කම්මඤ්ඤතා උපචේ සන්තති ජරතා අනිච්චතා කබලින් කාහාර මෙන්න මේ ටිකේ ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ ඊට පස්සේ දැන් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ රූප ටික පැහැදිලි කරන එක තමයි මේ කරන්නේ දැන් මේ කියපු රූප ටික පැහැදිලි කරනවා දැන් ඔන්න රූප ටික ඔක්කොම කියලා තියෙන්නේ. ඔතනදී දැන් ජීවිතෙන් අපිට හඳුනගන්නයි තියෙන්නේ රූප කියන එක මොකක්ද කියලා. සබ්බන් රූපං ඔක්කොම රූප හැටියට ගත්තාම රූප කියන්නේ මොනවටද? ඔක්කොම රූප කියන්නේ මොනවටද? නාම රූප නෙමෙයි රූප කියන්නේ මොනවටද? සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා, අත නොහැර ඉන්නවා, නොමුදා ඉන්නවා. කාවද? සතර මහා ධාතුව නොමුදා, සතර මහා ධාතුව අතහරින්නේ නැතුව, සතර මහා ධාතුව අල්ලගෙන, සතර මහා ධාතුව නිසා පෙනෙන රූප. හොඳට මතක තබා ගන්න ඕන උපාදාය රූපය කවදාවත් සතර මහා ධාතු නෙමෙයි. මේ උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එහෙම නෙමෙයි. සතර මහා ධාතු උපාදාය රූප නෙමෙයි. සතර මහා ධාතුව සතර මහා ධාතුමයි උපාදාය රූපය උපාදායමයි සතර මහා ධාතු නෙමෙයි. එතක දුවත් උපාදාය රූපයකට පෙනී හිටින්ට බැහැ සතර මහා ධාතුව නැතුව. ඒ නිසායි උපාදාය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා පෙනෙනවා. නිසා විද්‍යමානයි. සතර මහා ධාතුවට පුළුවන් තනිව පෙනී හිටින්ට උපාදාය රූපය නැතුව නුවණකට හෝ හසු වෙනවා. නමුත් උපාදාය රූපෙට බැ කවදාවත් සතර මහා ධාතුව නැතුව පෙනී හිටින්ට. එතකොට මෙන්න මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි අපි තෝරගන්න ඕනේ. ඒකෙදි ඉස්සෙල්ලාම අපි කෙටියෙන් මතක් කළා සතර මහා ධාතුන්ගේ ධාතු ලක්ෂණය. දැන් බුදුරජාණන් වහන්සේ ඊටපස්සේ කියනවා උපාදාය රූපය කියන්නේ මොකද්ද කියලා අර 23 විස්තර කරලා පෙන්නලා ඒකේ මුලින් මාතෘකා කළා චක්කායතනේ සෝතායතන කියලා උපාදාය රූප ටික පෙන්වන්නේ. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ කතමන්තං රූපං චක්කායතන. දැන් ඔන්න ඒ ටික පැහැදිලි කරලා දෙනවා. ඒ චක්කායතනය උපාදාය වූ මහ භූත නොවු උපාදාය වූ චක්කායතනය කියන රූපේ මොකද්ද කියලා අහනවා. යං චක්කුං චතුන්නම් මහ භූතානං උපාදාය පසාදු අත්ථ භව පරියාපන්න අනිදස්සන සම්පටිගා යේන චක්කුණා අනිදස්සේන සම්පටිගෙන රූපං සනිදස්සන සම්පටිගේ පටිගම් පස්සීවා පස්සතිවා පස්සිසතිවා පස්සේවා චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේසා චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝපේසෝ ද්වාරෝපේසෝ සමුද්දෝපේසෝ පණ්ඩරම් මේතං කෙත්තම් මේතං වත්තුම් මේතං නෙත්තම් මේතං නයනම් මේතං ඕරිම තීරම් තීරම් පේතං සුඤ්ඤෝගාමෝපේසෝ විදන්තං රූපං චක්කායතන. ඒ චක්කායතනය කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන යම් ඇහැක් සතර මහා ධාතුන් නිසා පවතිනම් ප්‍රසාදේ වූ ආත්ම භව පරියාපන්න වූ තමා කෙරෙහි පවතින අනිදස්සන. ତର୍ මේ ඇහැ හොඳට තේරුම් කර ගන්න ඕනේ කවදාවත් ඇහැ කියන එක දකින්න බැරි එකක්. තේරුණාද? සතර මහා ධාතුන් නිසා විද්‍යමාන අත්භව පරියාපන්න ඒ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයා තුල වූ තමා තුල වූ තමා කෙරෙහි වූ දකින්ද බැරි පෙනෙන්නේ නැති ඇහැක් තියෙනවා නම් සනිදස්සන සම්පටිග වූ රූපෙහි ගැටේ නම් දකින්ද පුළුවන් පෙනෙන දකින්ද පුළුවන් ගැටෙන රූපය හා ගැටෙන මේ ඇහැ විස්තර කරන්න යන්නේ. රූපය දකින්න පුළුවන් පෙනෙන දකින රූපයක ගැටෙන ඇහක් තියෙනවා නම් ඒ ඇහැ මොකද්ද? මහ භූතයන් නිසා උපන්න උපාදාය වූ තමා කෙරෙහි වූ දකින්ද බැරි ඇහැක් තියෙනවා නම් මෙන්න මේ ඇහැට කියනවා එතකොට ඒ ඇහැ තුන් ආකාරකින් පෙන්වනවා. ඒ ඇහැ මේ දකින්න පුළුවන් පෙනෙන රූපය පෙනුනේ හෝ පිනේ හෝ පිනෙන්නේ නම් හෝ යම් රූපයක් අතීතයේ පෙවුණා නම් දැන් පේනවා නම් අනාගතයේට පෙනෙන්නේ නම් ඒ පේනයි තමා කෙරෙහි වූ දකින්ද බැරි නමුත් ගැටෙන උපාදාය වූ ඇහැකි. මෙන්න මේ ඇහි ලක්ෂණ ටික කිව්වා අපිට. මෙන්න මේ ටිකෙන් හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැ කියන එක. එතකොට ඒ ඇහැට තියෙන පරයය නම් ටිකක් කියන බුදුරජාන් වහන්සේ චක්කුම් පේතං චක්කු කියලා කියන්නේ මේ ඇහැට. මේ ඇහැටමයි. එතකොට චක්ඛ ආයතන කියන්නේ ඇහැටමයි. චක්කු ධාතු කියන්නේ ඇහැටමයි. චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහැටමයි. ලෝකෝපේසෝ ලෝකේ කියලා කියන්නේ ඇහැටමයි. ద్వාරපේසෝ ద్వාරය කියලා කියන්නේ ඇහැටමයි. සමුද්‍රය කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ පණ්ඩරම් කියලා කියන්නේ ඇහැටමයි. කෙත්තම් කියලා කියන්නේ කෙත කියලා කියන්නේ ඇහැටමයි. වස්තුව කියලා කියන්නේ ඇහැටමයි. නෙත්තම් කියලා කියන්නේ ඇහැටමයි. මෙත කියලා කියන්නේ ඇහැටමයි. නයන කියලා කියන්නේ ඇහැටමයි. ඌරිම තීරේ මෙතර කියලා කියන්නේ. එතර කියන්නේ නිවන, මෙතර කියලා කියන්නේ මෙතර කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ ශුන්‍යෝගාම පේසා. ශුන්‍යෝගාමේ රාසීසෝපම සූත්‍රයෙන් තියෙන ශුන්‍යෝගාමයේ කියලා ශුන්‍යෝගාම කියලා කියන්නේ ඇහැට. එතකොට මෙතනදී තේරුම් කරගන්න ඕනේ කරුණක් තියෙනවා. මේ ඇහැ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ. ඇහැ කියනකොට මේව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ඇහැ අනිදර්ශනයි. කවදාවත් දකින්න බෑ අපිට. දැකලා නෑ අපි. ඇහැ කියන එක කවදාවත් දැකලා නෑ. බුදුහාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් මහණෙනි නුඹලා කවදාවත් දැකලා නැත්තම් යමක්. දැකලා නැති දෙයක් කරඹව නුඹලට කෙලිස් ඇති වෙන්න පුළුවන්ද කියලා. කවදාවත් ඔගොල්ලෝ නොදැක්ක දෙයකට ඔගොල්ලන්ට රාග දේශ මොහ ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. දැකලා තියෙන දෙයකට නේද ඇති වෙන්නේ. එහෙනම් මේ ඇහි අනිදස්සන ස්වභාවයේ මොකද්ද? දකින්ද බැරි ස්වභාවය. ඇහැ හරියටම පිළිසින් දැක්කම ඇහැ අපිට දකින්න බෑ කියන අවබෝධය තියෙන තැනක යන්න ඕනේ. එතකොට ඇහැට තියෙන කෙලෙස් ඉබේමයි අපෙන් අතහැරෙන්නේ. ඇහැ දකින්න බෑ කියලා අනිදස්සනයි කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඇහි නියම ස්වභාවයේ. ඒ ඇහි නියම ස්වභාවය ඇහැ අවබෝධ කළා, ඇහැ පිරිසිඳ දැක්කා කියලා කියන්නේ මෙන්න මේ පෙන්නපු ලක්ෂණ ටික තියෙන තැනට අපේ මනස ගත්ත දවසට ඇහැ පිරිසිඳ දැක්කා. එදාට ඇහැ ආරම්භය කළ යුත්තක් අපිට නැහැ. ඇහෙන් අපි මිදෙනවා. ඇහැ ආරම්භය රාග දේශ මොහ හිතින් නැහැ. එතකොට ඇයි අපිට ඇහැ දකින්න බැහැ කියලා කියන්නේ? ඔන්න දැන් ප්‍රශ්නේ එනවා. ඇහැ දකින්න බෑ කියන උත්තරේ නැත්තේ අපිට අනිත් රූප ටික පිළිසින්ද නොදන්න නිසා. තේරුණාද? දැන් අපි කියනවානේ තව උපාදාය රූප තව 26ක් කිව්වනේ අපි. ඒ ටික පිළිසින් දැක්කම ඇහැ දකින්න බෑ කියන උත්තරේ එනවා. ඇහැ පිරිසිඳ දැක්කොත් අනිත් ඒවා පිරිසිඳ දැක්ක හැකි, අනිත් ඒවා පිරිසිඳ දැක්කොත් ඇහැ පිරිසිඳ දැක්ක හැකි. මේ රූප ටික එකට බැඳිලා තියෙන්නේ. දැන් අපි කියමු ඇහැ පිරිසිඳ දකින්න බෑ කියලා කියන්නේ මම පේන රූපය හඳුනන්නේ නැති හින්දා. හරියට. නැත්තම් හිතට පේන රූප හඳුනන්නේ නැති හින්දා. අපි ඉදිරියට මේක කතා කරගෙන යන්. එතකොට හරියටම මේ කෙලෙසුන්ගේ මිදෙන තැනට මනස එන්නේ අපේ ඉබේමයි. අපිට මේ ස්වභාවය ඉගෙනගෙන යන්න පුළුවන් නම් දිගටම. ඇහැ දකින්න බෑ කියන එක දැනට මම උත්තරේ කෙටියෙන් කියාගෙන යන්නම්. අපිට පුළුවන් ද අපේ ඇස් දෙකෙන් අපේ ඇස් දෙක බලන්න? පේනවද ඕගලන්ට? ඕගලන්ගේ ඇහැ එන අතීතයේදී ඕගලන්ට ඕගලන්ගේ ඇහැ පෙන්ලා තියෙනවද? නෑ. හෙට දවසේදී පෙනේද? නෑ. දැන් පේන්නේ නැත්නම් අතීතයේදී පෙනෙලත් නෑ, අනාගතේට පේන්නෙත් නෑ. පේන්නේ. එතකොට ඇහැට පුළුවන් ඇහෙන් ඒකයි හැම වෙලාවම අර පෙන්වුවේ මුලින් අනිදස්සන සම්පටිග ඇහෙන් සනිදස්සන සම්පටිග රූපයක් දැක්කේ හෝ දකී හෝ දකින්නේ නම් කියලා පෙන්වුවේ. මේ ඇහැට කරන්න පුළුවන් රූප දකින්න එක විතරයි. රූප දකින්න එක විතරයි.
තේරෙනවද? ආයෙ තව ඇස් දකින්න බෑ ඇහැට. මේ ඇහැට සාපේක්ෂව බාහිර තියෙන මේ ඔක්කම රූප මිසක මේ තව ඇහැක් දකින්නව නෙමෙයි. දැන් අපි මේ රූපෙට කෝප්පේ කියලා නම් කළා වගේ මේ දකින්න රූපෙට ඇහැ කියලා අපි නම් කළා තියෙනවා. මෙතන ටිකක් දක්ෂ වෙන්න ඕනේ එතනයි. නමුත් අපිට අපේ ඇහැ කවදාවත් දකින්න බෑ. දැකලා නැහැ. මේ එකයි මං කිව්වේ. ඊට පස්සේ අපි රූප ටික හඳුරගෙන යනකොටයි මේ ටික හම්බ වෙන්නේ. ඔකට මම අර උපමාවක් කියනවා. දැන් අවුරුදු 12 10ක 12ක පුංචි ළමයෙක් ගත්තොත් මේ පුංචි ළමයාගේ ශරීරය ඇතුලේ හදවත වකුගඩු අක්මා තියෙනවනේ. තිබුණා කියලා මේ මට හදවත තියෙනවා, වකුගඩු තියෙනවා, අක්මා තියෙනවා, ඒ වේ පාට මේකයි හැඩ මේකයි කියලා ඒ ළමයා දන්නවද? නෑ. ඒවායේ පාට ඒව හැංගීමක්වත් වචනයක්වත් ඒවර බයට රාගයක් හෝ ద్వේෂයක් හෝ මෝහයක් හෝ කිසිම කෙලෙසය එයාගේ ලෝකයේ හැම එකක් නෑ නේද? නෑ. නමුත් එයා ඒ දේ නොදන්නවා වුණාට ඒ ටික ජීවිතේ වෙලා ජීවිත පැවැත්මට උපකාර වෙලා නැද්ද? තියෙනවා. ඒ පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණ ඒක තමයි. එයාට අලුතෙන් ප්‍රතිසන්දි ගන්න නිමිති නැති තැනක පිහිටලා ජීවිතේ පැවැත්මට කෘත්‍ය කරනවා. එතකොට ඒ වකුගඩුව ඉවර වුණොත් ඉවරම තමයි. තියෙන වකුගඩුව ඉවර වෙනවා, අලුතෙන් වකුගඩුවකුත් නැහැ, නිවුණා. දැන් මේ ළමයා ලොකු වෙනකොට මේ ඇහෙන් වීඩියෝ පටියක් දිහා බලලා හරි මිනිහක් කපන එකක් දිහා බලලා හරි මේ තමයි වකුගඩුව කියන්නේ, මේ තමයි හදවත කියන්නේ, හදවත නෙළුම්මලක් වගේ, වකුගඩුව අඹ ගෙඩියක් වගේ, මේ වකුගඩුව හරස්කඩ කියලා ඔන්න දැනුමක් ඇති කරගන්න. දැන් එයා හිතාගන්නේ මේ වගේම වකුගඩුවක් තමයි මට තියෙන්නේ, මංගාව තියෙන එකමයි මේ දැන් දන්නේ මම කියලා හිතන්නේ. දැන් එයාට මේ දැනුම කලින් තිබුණත් නැතත් මේ වකුගඩුව තිබුණානේ. ඒ දැනුමේ කිසිම සම්බන්ධයක් නැහැ. දැනුම ආගන්තුක එකක් නේද? ඔන්න ඔය දැන් දන්න ටිකට තමයි කර්ම කියන්නේ. තියෙන වකුගඩුව දිය වෙනකොට, හදවත දිය වෙනකොට තව වකුගඩුවක් හදවතක් හදාගන්න තියෙන දැනුම නිමිති ටික තමයි ඔය දැන් මනසේ තියෙන්නේ. තේරෙනවද? තේරෙනවා කියන්නේ. දැන් අර ලොකු වෙනකොට මේ හදවත වකුගඩුව කියලා දැන් අපිට දැනුමක් තියෙනවනේ. තියෙනද නැද්ද? තියෙනවා. අපිට හිතෙන්නේ මේ තියෙන වකුගඩුව ගැනමයි කියලානේ හිතෙන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙදී ওই වකුගඩුව අපිට තිබුණ නැද්ද? තිබුණා. එදා ওই වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට හෝ ජීවිතයට අතර ප්‍රශ්නයක් වුණාද? ඒ දැනුම අපිට නැහැ කියලා ප්‍රශ්නයක්. එහෙනම් මේ දැනුම ආගන්තුකෝ පැමිණි එකක් මිසක ඒ ඉන්ද්‍රිත අයිති වූ දෙයක් නෙමෙයි නේද? එකයි බුදුහමර දේශනා කරන තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ට. මේ ආගන්තුක උපක්ඛිලේසෝලිනු මනස කිලුට වෙලා තින්නේ අපේ. එතකොට දැන් මේ ආගන්තුක දැනුමක් ඇති කරගත්තාම තියෙන අවාසිය තමයි මරණාසන්න මොහොතේදී උන්න අපිට මුකුත් නැතුව වකුගඩුවක් තියුණා නම් ඒ ඇති ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. තියෙන එක අතහැරනවා, අලුතෙන් එකක් හදාගන්න තමයි වේදෙනවා. අපිට ජීවත්ව ඉද්දිම අර පොඩි ළමයාට තමන් ගාව තියෙන වකුගඩුව ගැන නිමිති නැහැ කියන වගේ අපේ වකුගඩුව අපිට සිහි කරන්නත් බෑ, දකින්නත් බෑ නේද කියන තැනකට අවබෝධ වුණා නම්, ඒ කියන්නේ අනිත් රූප හඳුනගත්තා නම්, මනසේ තියෙන චිත්තජ රූප හැටපේන වර්ණ රූප හඳුනගත්තා නම් දන්නවා මේ සිහි කරන්නේ මෙහෙම රූපයේ මිසක වකුගඩුව සිහි කරුව නෙමෙයි කියන එක දන්නවා. එහෙම වුණා නම් මේව සිහි කරන්න බෑ. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ඇහැට කියන්නේ. මේ ඇහැ ගැන නිමිති තිබුණත් නැතත් පුඩි ළමයා මේ ඇහැ කියලා දන්නේ වුණත් නැතත් එයාට තේුණානේ මේ ඇහැ කියලා. එයාට නිමිත්තක් තිබුණෙත් නැහැ, දන්නෙත් නැහැ. දැන් අපිට පුළුවන් සිහි කරන්න ඇහැක්. ඇහැක් ගැන හිතන්න පුළුවන්. ඔය ටික තමයි කර්ම කියන්නේ. ඔය ටික තමයි කෙලෙස් කියන්නේ. ඒ ටිකට මේ ඇහැට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපිට පැහැදිලිවි. අපි මේක ටිකක් කරගෙන යන්න. ඔන්න ඒ ඇහැ කියන එක කිතියෙන් දැනගන්න අනිදස්සනයි දකින්න බෑ උපාදායයි. ඊට පස්සේ මේ ඇහැගෙන එක එක ආකාරයකට අවධාරණය කරනවා. මොකද මේ ගැනමයි දැනගන්න උනේ. ඒ කියන්නේ අනිදස්සන ඇහි සප්පටික රූපේ ගැටුනේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි. අනිදස්සන ඇහෙන් සනිදර්ශන රූපයක ගැටුනේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි කියලා මේ ඇහැ රූපේ ගැටෙනවා නම් දකින්න පුළුවන් රූපේ ඇහි ගැටේනම් කියලා මේ දෙපැත්ත එම පෙන්න ඇහැම තහවුරු කරන බුදුරජාණන් වහන්සේ මේ පිටු දෙකෙන්ම කරන්නේ. ඒක මම මේ කෙටියෙන් කිව්වේ. ඒක මොකද මේ ටික තේරුම් කර ගැනීම හරහායි මුළු ධහමම තියෙන්නේ. මේ ටික අපි නොදකින නිසායි අපි මේ අනිමිත්ත චේතු විමුක්තියක් අපිට උපදවා ගන්න බැරි, අනිමිත්ත වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපිට නිමිති හැම වෙලාවෙම හිටින්නේ ඒ නිසායි. ඊට පස්සේ කන කියන්නේ මොකද්ද කියලා අහනවා. කන කියන එකත් සතර මහා ධාතුන් නිසා උපන්න ප්‍රසාදේ වූ තමා කෙරෙහි වූ අනිදස්සන වූ දකින්ද බැරි කනක් තියෙනවා නම් යම් සද්දයක් එක්ක ගැටුණා නම් ගැටේ නම් ගැටෙන්නේ නම් ඒකටයි කන කියලා කියන්නේ. ඒතකොට කනත් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ මහා භූත නිසා උපන්න නමුත් දකින්ද බැරි අනිදස්සන. කන කියන එක කාටවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියනවා. මොකද ඒකට හේතුව මේ ධර්මයන් හඳුනා ගන්නට වෙන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් හමු වෙන අවස්ථාවට මිසක ඒිට මෙහා නිමිති වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ කනට ඇහැට කනට ආයතන ධාතු කියලා කියන්නේ. ඒ නිසා අපි ඉදිරියට කරගෙන යමු. එතකොට කනේ ස්වභාවයත් දකින්න බෑ. කවදාම හරි දවසක අපි මේ කාම භූමියෙන් ගොඩ යන්නේ මේ පෙන්නන ලක්ෂණ කියන දැනට අපේ මනස ආපු දවසටයි කියනක හොඳට මතක තියාගන්න ඕන. ඕගලන්ට යම් දවසක තේරුනොත් කන කියන එක දකින්න බෑ. කන කියන එක කවදාවත් දකින්න බැරි එකක්. කන කියන එක මහ භූත නෙමෙයි උපාදායයි කියන කාරණාව ඔගලන්ට තේරෙන දවසක් වුණා. එදාට ඔගලන්ට කන ආරම්භය කියන රාග දේශ මොහ හිතින්න කන අපි කවදාවත් දැකලත් නැහැ. දැන් දකින්නවත් නෙමෙයි. මේ අනාගතෙට පේන්නෙත් නැහැ කියලා දැක්කෝ. ඒකයි අනිදස්සමයි කිව්වා. එහෙම වුණොත් ඕගොල්ලන්ට ඒ අවබෝධයනකොට තේරෙනවා මෙච්චර කල් කන කියලා එහෙනම් අපි මේක නේද කරලා තියෙන්නේ කියලා වැරද්ද අහුවෙලා එතකොට තියෙන්නේ. එතකොටයි ඕගොල්ලන්ට ඕගොල්ලෝ නිදෙන්නේ. එතකොට ඔන්න කන කියන එක තේරුම් කරගන්න මහ භූත නෙමේ උපාදායයි පුද්ගලයා කෙරෙහි වූ දකින්න බැරි නමුත් ගැටෙන සද්දයන් සමග ගැටෙන තමහ කෙරෙහි වූ කනක් තියෙනවා නම් අන්න ඒකටයි කන කියන්නේ.